ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ
රත්නපුර ඥානසීහ තපෝවන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ශ්‍රී ඥානසීහ වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන දජ රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මඩිතියවෙල විජිතසේන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමී. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමභන්ති.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බම්.
ආමභන්ති සස්
සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්තිට්ඨේන අප්පමජ්ජේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිත ධම්මං චරේ සුචරිතං නං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිතාති
පින්වත්නි අද මේ ධර්ම දේශනාවට මා මාතෘකා කරගත්තේ චිරෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වහන්සේ තමන් වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන මහරජාණන්ට දේශනා කරන ලද ගාථා ධර්මයක් මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණිලා වේල්වනාරාමයේහි වැඩවසන කාලයේහි සුද්ධෝදන රජතුමාට ආරංචි වුණා තමන්ගේ පුත්‍ර රත්නය බුද්ධත්වයේ ලබාගෙන දහස් ගණන් ජනයාට ධර්ම දේශනා පවත්වමින් ඒ ජනතාව සර්ග මොක්ෂ සම්පත්තියට කමුණුවමින් ක්‍රියා කරන බව ධර්ම දේශනා කරමින් වැඩවෙසෙන බව ආරංචි වෙලා රජතුමාට ආසාවක් ඇති වුණා ලෝකතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ පුත්‍රයා තමන් හමුවට වැඩමවා ගන්නට වැඩමවාගෙන ඥාතීන් සමග ඒ තමන්ගේ පුත්‍ර රත්නයට බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරන්නට සංග්‍රහ කරන්නට ආසාවක් ඇති වුණා. එහෙම ආසාවක් ඇති වෙලා එක්තරා ඇමතියෙක් තමන්ගේ ඇමතිවරයෙකුට කතා කරලා ඒ ඇමතිවරයා සමග දහසක් පිරිවර ඇතුව ඇමතිවරයාව යව්වා බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන එන්නට කියලා කිඹුල්වත් නුවරට. මේ ඇමතිවරයා බුදුරජාණන් වහන්සේ හමුවට වේල්වනාරාමයට ගිහිල්ලා එතෙන්ට ගියාට පස්සේ එහි සිටිය පිරිසත් එහි වටපිටාවත් පරිසරයත් දැක්කට පස්සේ ඒ ස්ථානයේ තිබුණු උපසාන්ත භාවය තමන්ගේ සිතට කාබැල්ුණාට පස්සේ අර රජතුමාගේ පණිවිඩය තමන්ට අමතක වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා එහිදීම රහත් බවට පත් වෙලා අර දහසක් පිරිසක් සමග බුදු පිරිස බවට පත් වුණා. බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වුණා. රජුගාගේ පණිවිඩය එහෙම පිටින්ම යටපත් වෙලා ගියා. රහතන් වහන්සේලා ගිහි පණිවිඩ ගිහි කටයුතු පිළිබඳව උදාසීනව නැත්නම් උපේක්ෂා සහගතව ක්‍රියා කරන නිසායි කාරණය බුදුරජාණන් වහන්සේට මතක් කළේ නැහැ. රජුව බලාගෙන හිටියා කාලයක්ම දින ගණනාවක්ම තමන්ගේ පණිවිඩ කාලය බුදුරජාණන් වහන්සේ වැඩමගෙන එයි කියලා නමුත් වැඩමගෙන ආවේ නැහැ. ඊළඟට නැවතත් තවත් ඇමතිවරයෙක් කතා කරලා ඇමතිවරයෙකුට කතා කරලා ඒ වගේම දහසක් පිරිවර සමග ඒ අත්තත් ලැබුවා බුදුරජාණන් වහන්සේ වැඩමගෙන ඉන්න විදිහට. ඒ අත්තත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ අර පිරිස වගේම රහත් වෙලා පැවිදි වෙලා බුදු පිරිසට එක් වුණා මිසක් රජුරුවන්ගේ අවශ්‍යතාවය ඒ පණිවිඩයේ ඉෂ්ට කළේ නැහැ. ඉෂ්ට කෙරුණේ නැහැ. මේ විදිහට නවවතාවක්ම ඇමතිවරුන් නව දෙනෙක් දහසක් දහසක් පිරිවර බැගින් බුදුරජාණන් වහන්සේ හමුවට යව්වත් මේ එක්කෙනෙකුගෙන්වත් රජතුමාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ නැහැ. එනම් බුදුරජාණන් වහන්සේ හිඹුල්වත් නුවරට වැඩමවාගෙන ඒමත් සිද්ධ වුණේ නැහැ. රජතුමා කල්පනා කරා අන්තිමට දැන් මම ඇමතිවරු නව දෙනෙක් නවදහසක් පිරිස සමග වරින් වර දහස දහස පිරිවර බැගින් මේ විදිහට යව්වා මගේ පුත්‍ර බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන එනට මා හමුවට නමුත් ඒක කෙරුණේ නැහැ. දැන් මම මීළඟට ආරින්ට ඕන බුදුරජාණන් වහන්සේගේ කුඩා අවධියේ ඉඳලා සිද්ධාර්ථ කුමාර කාලේ කුඩා අවධියේ ඉඳලාම උන්වහන්සේ උපන් දවසේම සිද්ධාර්ථ කුමාරයන් මේ ලෝකේ උපන් දවසේම බිහි වෙච්ච උපන්න කාරුදායි කියන ඇමතිවරයා යවන්නට අදහස් කරලා ඒ ඇමතිවරයාට කතා කරලා කිව්වා පුතා දැන් මම තුන් නව වතාවක් මේ විදිහට ඇමතිවරු යවුවා බුදුරජාණන් වහන්සේ වැඩමවගෙන ඉන්න මම දැන් මහලුව ඉන්නේ මගේ ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳ පුදා ගන්නට උන්වහන්සේගෙන් බණ අහනට උන්වහන්සේට උපසත්කාර කරන්නට අවස්ථාවක් සලසා ගන්නට ඕන මගේ මේ ආසාව මගේ මේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න ඔබට පුළුවන්ද කියලා කාලුදායි ඇමතිවරයාගෙන් ඇහුවා. කාලුදායි ඇමතිවරයාගෙන් අහපුහම එයා ඒකට පිළිතුරු දුන්නා රජුරවන්ට මහරජාණන් වහන්සේගේ ඒ නියමය ඉෂ්ට කරන්නට පුළුවන් මට ඒක වරයක් ලැබෙන්නට ඕන. මොකද ඒ වරය මට බුදුරජාණන් වහන්සේ ගාව මහාන වෙන්නට අවසර දෙන්න ඕන. එහෙම අවසර දෙනවා නම් මම ඒ කාරණේ ඉෂ්ට කරන්නම් කියලා. රජුරෝ බොහොම හොඳයි කියලා කැමති වුණා. ඒ පාර කාල්දාය ඇමතිවරයා පිටත් වෙලා ගියා. මේ කාරණේදී අපට කරුණක් පැහැදිලි වෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කුලදරුවන් එහෙම නැත්නම් ගිහියන් පැවිදි කිරීම සිද්ධ වුණේ එහි බික්කු පබ්බජ්ජාවේ. කාලුදාය ඇමතිවරයාත් ඒ විදිහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ බණ අහලා අර දහසක් පිරිවර සමගම රහත් වෙලා පැවිදි වුණා. එහි බික්කු පබ්බජ්ජාව තමයි ඒත් ලබාගත්තේ. ටික දවසක් ගත වුණාට පස්සේ කාලුදායි ඇමතිවරයා කල්පනා කළා මම පොරොන්දු වෙලා ආවේ සුද්ධෝදන රජතුමාට බුදුරජාණන් වහන්සේ වැඩමගෙන එනවායි කියලා. දවසක් උන්වහන්සේට ආරාධනා කළා ස්වාමිනී ඔබ වහන්සේගේ දයාබර පියතුමා ඔබ වහන්සේ දකින්නට බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේගෙන් බණ අහන්නට බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේට උපස්ථාන කරන්නට බලාපොරොත්තු වෙනවා එතුමා මීට කලින් කීප වතාවක් පණිවිඩ පනත් එව්වා ඇමතිවරු නව දෙනෙක් නව දහසක් පිරිවර සමග එව්වා එක්කෙනෙක්වත් ඔබ වහන්සේ වැඩමවගෙන ගියේ නැහැ අවසානයේ මේ මට නියම කළේ මම ඔබ වහන්සේ සමග එක දවසේ උපන් එක්කෙනා කුඩා අවධියේ පටන් එකට හැදුන වැඩුණ එක්කෙනා ඒ නිසා මට නියම කළා ඔබ වහන්සේ වැඩමවගෙන එන්නට කියලා මම උනා රජතුමාගෙන් අවසරයක් පැවිදි වීමට අවසරයක් ලබාගෙන මේ ආවේ දැන් ඔබ වහන්සේට කිඹුල්වත් නුවරට තමන්ගේ ජන්ම භූමියට වඩින්නට සුදුසු කාලේ ඒ නිසා ස්වාමීනි රජතුමා කෙරෙහි තමන්ගේ ඥාතීන් කෙරෙහි ශාක්‍ය වංශිකයන් කෙරෙහි අනුකම්පා පෙරදරිව කිඹුල්වත් නුවරට වඩින්නට සූදානම් වෙන්න මේ සුදුසු වකවානුව බුදුරජාණන් වහන්සේ කාලුදායි ආම්බ්‍රවන්ගේ ආරාධනාව පිළි අරගෙන ගමනට සූදානම් වුණා. කාලුදායි හාමුදුරුවෝ ඒ වෙලාවේ ගාථා සැටකින් ගමන් මඟ වර්ණනා කළා. සරත් නුවර ඉඳලා කිඹුල්වත් නුවර දක්වාම ඒ ගමන් මඟ විස්තර කරලා වර්ණනාවක් කළා ගාථාවලින්. ගමන් කරලා කිඹුල්වත් නුවරට පැමිණුණා. කිඹුල්වත් නුවරට පැමිණුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩිය බව ආරංචි වෙලා ශාක්‍ය රජදරුවෝ උන්වහන්සේගේ ඥාති පිරිස ශාක්‍ය කෝලිය වංශික දෙපැත්තෙම උදවිය දස දහස් ගණනින් රැස් වුණා බුදුරජාණන් වහන්සේ දකින්ට. ඒ ආවත් ඒ අය බොහොම දෙනෙක් මානාධික මිනිස්සු. රාජවංශිකයෝ ශාක්‍ය වංශිකයෝ කෝලිය වංශිකයෝ ඒ නිසා ඒගොල්ලන්ගේ එක්තරා විදිහක මානයක් තිබුණා. මේ සිද්ධාර්ථ කුමාරයා තරුණ කාලේ පිටත් වෙලා රජමාලිගාවෙන් ගියේ. දැන් මේ බුදු වෙලා හිටියත් මේ අත්ත අපට වයසින් බාලයි. ඒ වගේම තත්ත්වයෙන් අපට පහක් කියන හැඟීම මේ වැඩිහිටි ඥාතීන් අකමැතිව තිබුණ නිසා උන්වහන්සේට වන්දනමාන කරන්නට තරම් මේගොල්ලන් නම්‍යශීලී බවක් ඇති වුණේ නැහැ. ලැබුණේ නැහැ. ඒ වගේම නිහතමානී බවක් ඇති වුණේ නැහැ. ඉතින් මේ කාරණය නිසා පොඩි පොඩි අත්ත තරුණ ගැටවර උදවිය ළමාලපටින් ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා වන්දනාවට ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා. ඒගොල්ලෝ මැඳුම් පිදුම් කළා. අර වැඩි හිටියෝ ඔබලගේ කුල මාන්නය, රාජ මාන්නය, වංශ මාන්නය නිසා ඔයගොල්ලන් පසුපසට වෙලා හිටියා. මේ කාරණය දැනගෙන බුදුරජාණන් වහන්සේ මේගොල්ලන්ගේ මාන මර්ධනය කිරීමට අහසට නැගිලා පොකුරු වැසි වස්තලා යමා මහ පෙරහැර පවත්වුවා. යමා මහ පෙරහැර පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ බුදුවරයෙකුට පමණයි, බුදුරජාණන් වහන්සේ ළමකට පමණයි. ඒ යමා මහ පෙරහැර කියලා කියන්නේ එක වරම එක කණකින් ගිනි කඳ පිට කරනවා, අනෙක් කණෙන් ජල කඳක් පිට කරනවා. එක නාස්පුඩුවකින් ගිනි කඳක් පිට කරනවා, අනිත් නාස්පුඩුවෙන් ජල කඳක් පිට කරනවා. මේ විදිහට රද්ධිමය වශයෙන් ක්‍රියා කරන්නට පුළුවන්කම තිබුණා. ඒක එහෙම වෙනට හේතුව බුදුරේකුට පමණයි. ඔය තරම් ක්ෂණිකව වේගවත්ව චිත්තක්ෂණ මාරු කරන්නට පුළුවන් වෙන්නේ. ජිනිකන්ද නිකුත් කරන්නට තේජෝකසින සමාපත්තියෙන් චතුත්පධ්‍යානය උපදවන්නට ඕන. ජලකන්ද නිකුත් කරන්නට ආපෝකසින සමාපත්තියෙන් චතුර්ථධ්‍යාන සමාපත්තියට සමවදින්නට ඕන. මේ දෙක එක්වරම කෙරෙන්න හා සමානව කරන්න පුළුවන්කම තියෙන බුදුරේකුට පමණයි. චිත්තක්ෂණ එහා මෙහා මාරු කිරීම ක්ෂණිකව බොහොම වේගවත්. හිතන්නට බැරි තරම් වේගයකින් චිත්තක්ෂණ මාරු කිරීම නැත්නම් ඒ සමාධි වලට පැමිණි. මේ විදිහට මේ යමා මහ පෙරහර පාව දැන් පස්සේ අර ශාක්‍ය වංශිකෝ කෝලිය වංශිකෝ දෙගොල්ලම ඒගොල්ලන්ගේ මාන මර්ධනය වුණා. ඒගොල්ලන්ගේ තිබුණු අර අහංකාර පරවස ගතිය අඩු වෙලා නිහතමානීත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් ආදිය කළා. එදා දවස එහෙම සිද්ධ වුණා. පහුවදා කවුරුවත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ නැහැ දානයට. එහෙම රජුරෝ කල්පනා කළා, මගේ පුතා බුදුරජාණන් වහන්සේ ආයේ කොහෙවත් කවුරුවත් ආරාධනා කළත් නොකළත් මාලිගාවට, තමන්ගේ මාලිගාවට දානය සඳහා වැඩම ඕන ඇති කියලා රජුරෝත් ආරාධනා කළේ නැහැ. නිග්‍රෝධාරාමය සූදානම් කරලා තිබුණා බුදුරජාණන් වහන්සේට වැඩඉඳ. නිග්‍රෝධ උයනේ ඒ පන්සලේ තමයි වැඩ හිටියේ. පහුවදා උදේ බුදුරජාණන් වහන්සේ 20,000ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිණ්ඩපාතේ වැඩියා. ගෙන්ගෙට පිණ්ඩපාතේ වැඩියා නගරේ. මේ ආරංචිය රජුවන්ට සැලවුණා. බුදුරජාණන් වහන්සේ ගෙයින්ගෙට පිණ්ඩපාතේ වැඩෙනවායි කියලා ආහාරය සඳහා. රජුවන්ට මහා ලැජ්ජාවක් ඇති වුණා. රජමාලිගාවේ මෙතරම් සැප පහසුකම් තියෙද්දි, සියලු රසමස උලෙන් යුක්ත භෝජන ආදිය තියෙද්දි, තමන්ගේ මාලිගාවේ මගේ පුත්‍ර බුදුරජාණන් වහන්සේ මේ ගෙයින්ගෙට පිඩුසිංහා වැඩීම මට මහත් නින්දාවක් කියලා වෙවුල වෙවුලා කලබලෙන්ම දුවගෙන ගිහිලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි මට අපහාසයක් නින්දාවක් නේද උපහන්සේ මෙහෙම පිණ්ඩපාතේ වැඩිනේද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, මහරජෝ ඔබේ වංශය මගේ වංශය නෙමෙයි, මම බුද්ධ වංශේ. බුදුරජාණන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතීගෙන එන කෙනෙක් මම. ඒ බුදුවරුන්ගේ වංශයේ සෑමදාම සිරිත තිබුණේ ගෙපිලිවෙලින් පිඩුසිංහා වැඩීමයි. සෑම දිනාටම එක හා සමානව සලකමින් සෑම දිනාගේම ආහාරය දානය එකාකාරව පිළිගනිමින් ක්‍රියා කිරීමයි බුදුවරුන්ගේ සිරිත. ඒකයි බුද්ධ වංශය. ඔබේ වංශයේ ශාක්‍ය වංශයේ වෙනට පුළුවන්. නමුත් ඒ වංශයේ නෙමෙයි, මම දැන් බුද්ධ වංශයේ ඉන්නේ කියලා රජුරවන්ට අන්න එතනදී ඔය ගාථාව උත්තිච්ඡේ නප්පමජ්ජය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරමිත කියලා මේ ගාථා ධර්මය මගදිම දේශනා කළා. මේ ගාථා ධර්මයේ අසූ හැටියේම සුද්ධෝදන රජුරෝ දහසක් නයින් ප්‍රතිමාණ්ඩිත සෝවාන් ඵලයට පත් වුණා. උත්තිච්ඡේ නැගී සිටින්න උත්සාහවත් වන්ද, නප්පමජ්ජය ප්‍රමාදී නොවන්ට පමා නොවන්න, ධම්මං සුචරිතං චරේ ධර්මයේ හා සුචරිතේ හැදිරෙන්න, ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිත. ධර්මයේ හැදිරෙන පුජ්‍යලයා මෙලවත් පරලවත් දෙකේම සැපසේ වාසය කරනවා, සුවසේ වාසය කරනවා, දුකක් කරදරයක් නැතුව කියන අදහස ඇති මේ ගාථාව දේශනා කළේ. මේ ගාථා ධර්මයේ සඳහන් වෙන මේ කරුණු එකින් එක විස්තර වශයෙන් අපි බැලුවොත් උත්තිත්තේ උත්සාහවන්ත වෙන්නටයි කියලා පදාලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගෙපිළිවෙලින් පිටුසිඟා වැඩීම උත්සාහවන්තව ක්‍රියා කිරීමක් අකුසීතව කම්මැලි නැතිව හැම දිනා කෙරෙහිම සමානාත්මතාවයෙන් යුක්තව හැම දිනාටම අනුකම්පා සහගතව හැම දිනාගේම දානය එක සමාන හැඟීමකින් කරුණා පෙරදරිව පිළිගනිමින් ක්‍රියා කරන්නට තරම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ලෞතර බුද්ධ tattvය පැවතුණා. ඒකයි උත්තිත්තේ කියලා රජුරවන්ටත් නියම කළේ රජුරවන්ටත් උත්සාහවන්තව ක්‍රියා කරන්නටයි. ඔය මානය මර්ධනය කරගෙන සමානාත්මතා හැඟීම ඇති කරගෙන ක්‍රියා කරන්නට කියන එකයි ඒ ගාථාවේ මුල් වචනයෙන් අදහස් වෙන්නේ. ඒ වගේම නප්පමජ්ජය ප්‍රමාද නොවි ක්‍රියා කළ යුතුයි. මෙතන නප්පමජ්ජය කියන වචනයෙන් ප්‍රමාද නොවීම කියන අදහසෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් වීම කියන එක පමණක් නෙමෙයි. බොහෝ දෙනා ඔය අප්‍රමාද කියන වචනය ප්‍රමාද නොවීම කියන වචනය ඉක්මන් වීම කියන අදහස පමණක් අරගන්නවා. ඒක වැරදි. මෙතන අදහස් කරන්නේ නප්පමජ්ජය කියන එකෙන් එහෙම නැත්නම් අප්‍රමාද කියන වචනයෙන් බුද්ධ ආගමේ උගන්වන්නේ හොඳ සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කිරීම. සතිය අවිපවාසෝ සිහිය මුලාවට පත් කර නොගැනීම හොඳ සිහියෙන් යුක්තව කටයුතු කිරීම. කරන කියන කටයුතු සියල්ලම හොඳ සිහි කල්පනාවෙන් යුක්තව කිරීමයි මෙතන පමා නොවීමේ යනුවෙන් අදහස් කරන්නේ. සිහි කල්පනාවෙන් කටයුතු නොකරතොත් මහත් පරිහානියක් විනාශයක් සිද්ධ වෙන බව ඕනම කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඕනම කෙනෙකුට වැටහෙනවා. අපේ සමාජයේ ඇති වෙලා තියෙන පසුබැසීම් වැඩි හරියක් ගරා වැටීම් බිඳ වැටීම් වැඩි හරියක් මේ සිහි කල්පනාව නොමැතිව නැත්නම් අප්‍රමාදී බව නැතිව තමාවට නැඹුරු වී ක්‍රියා කිරීම නිසා සිද්ධවන බව අපට දකින්නට ලැබෙනවා. කොයිම කරුණකදී වුණත් තමන්ගේ ජීවනෝපාය සඳහා ගැනීම සඳහා ක්‍රියා කිරීමේදී වේවා තමාගේ අධ්‍යාපනාදී කටයුතු වලදී වේවා තමන්ගේ මානසික ශක්තිය දියුණු කර ගැනීම සඳහා වික්ෂුන් වහන්සේලා වගේ නැත්නම් යෝගාවචරීන් වගේ කරන බණ භාවනා ආදී කටයුතු වලදී වේවා අප්‍රමාදීව හොඳ සිහි කල්පනාවෙන් ක්‍රියාකරනකොට ඒ බලාපොරොත්තු වෙන තත්ත්වය ලබා ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සෑම අවස්ථාවකම අප්‍රමාදීව හොඳ සිහි කල්පනාවෙන් යුක්තව ක්‍රියා කරන්නට ඕන. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච්ච. අර දෙවෙනි පාඨයෙන් ගාථාවේ දෙවෙනි පාදයෙන් සඳහන් වෙන්නේ ධර්මචාරීව යම්කිසි කෙනෙක් සුචරිතවත්ව හැසිරෙනවා නම් මෙලවත් පරලවත් ඒ තැනැත්තා සුවසේ වාසය කරනවා හැසිරෙනවා කියන එකයි ඒකේ තේරුම. ඒක අපට ප්‍රත්‍යක්ෂ කාරණයක්. අපි විවංශනශීලීව කල්පනා කරලා බලනවා නම් ওই කාරණය ධර්මිෂ්ඨව ජීවත් වෙන එකේනා මහ සැනසෙල්ලකින් ජීවත් වෙන බවක්. තෘප්තිමත් සෑහීමකට පත් වෙලා සැනසෙල්ලෙන් ජීවත් වෙන බව අපට දකින්නට ලැබෙනවා. අධර්මවාදී පුජ්‍යලයා නිතරම අසහනයෙන් යුක්තව සැනසීමක් නැතිව ජීවත් වෙන ආකාරය අපට පේනවා. දැන් සමාජයේ දිහා අපි බලනකොට අපට පේනවා මිනිසුන් ජීවත් වීම සඳහා ජීවනෝපාය සඳහා කරන ජීවිත සටනේදී ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය උත්සාහවන්තව ක්‍රියා නොකිරීම වගේම සිහි කල්පනාවෙන් ක්‍රියා නොකිරීම ධර්මිෂ්ඨව ක්‍රියා නොකිරීම නිසා මුළුමහත් සමාජයේම මහත් අනතුරකට මුහුණ පාලා තියෙන ආකාරය අපට දකින්නට ලැබෙනවා හැම අවස්ථාවක. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකම දේශනා කළේ ධර්මිෂ්ඨව ජීවත් වෙන්නට කියලා. ධම්මචාරී සුඛං සේති. ධර්මචාරීව හැසිරෙන්නට ඕන. ධර්මචාරීව හැසිරෙනකොට තමන්ට සුවසේ සැනසෙල්ලෙන් සහනශීලීව ජීවත් වෙන්නට පුළුවන්. තමන් සහනශීලීව සුවසේ ජීවත් වෙනකොට අනිත් අයට බාහිර සෑම දෙනාටම ඒ සැනසෙල්ල සතුට සමාදානේ ලබා ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ නිසා අපි කවුරුත් මේ කාරණේ ඉතා වැදගත් කොට සලකන්නට උනොත් සුද්ධෝදන රජතුමාට සෝවන් ඵලය ලබා ගන්නට පුළුවන් වුණා. සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී මේ සංයෝජන ධර්ම සිඳ දාලා සසර ගමන කොට කරගන්නට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ටත් අවබෝධ කරගෙන දුක් කළවර කරන්නට රජුවන්ට සහනයක් සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය පිළිගත් නිසා. ඒ ධර්මය අවබෝධ වුණු නිසා ඒ ධර්ම ශ්‍රවණයෙන් රජුරෝ සෝවාන් ඵලයට පත් වෙච්ච නිසා රජුරෝ මහත් අසහනෙන් ශෝකයෙන් පෙළමින් සිටියේ. තමන්ගේ එකම පුතා රාජ්‍යත් අතහැරලා තමනුත් අතහැරලා නෑදෑයින් සියලු දේත් අතහැරලා දාලා ගිහිල්ලා මෙහෙම උද්ධත්තයට පත් වෙලා ඉන්නවයි කියනකොට රජුරවන්ට ඒ නිසා මහත් අසහනයක්. තමන්ගෙන් පස්සේ තමන්ගේ ඇබෑමෙන් මේ රාජභාරය ගෙන යන්නට එහෙම නැත්නම් මේ પરම්පරාව ගෙන යන්නට කෙනෙක් නෑ කියන මේ හැඟීමෙන් රජුරෝ එක්තරා විදිහක අසහනයට පත් වෙලා හිටියේ. මේ අසහනය තුනී කරගන්නට රුකුලක් වුණා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාව. ඒ වගේම රජතුමා තුළ පැවතුණු මේ කුලීනකම නිසා, කුලවත්කම නිසා තිබුණ අහංකාරය, මාන්නය, ඒ නිසා සමාජයේ අනිත් අය තමන්ට වඩා පහත්, ඔවුන් තමන් යටතේ තමන් කියන හැටියට හැසිරෙන්නට ඕනෑයි කියන මේ වගේ උදාරං හැඟීම් නැති වෙලා සාමකාමී සමානාත්මතා හැඟීම් රජතුමා තුළ පහළ වෙන්නට මේ ධර්ම දේශනාව රුකුලක් වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් රජු රෝසෝවාන් වුණා පමණක් නෙමෙයි විශාල පිරිස්, ශාක්‍ය වංශික, කෝලික වංශික විශාල පිරිස් දස දහස් ගණනින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි වන්නට පටන් ගත්තා. පැවිද්දන් වශයෙන් ශාක්‍ය කුලයෙන්, කෝලිය කුලයෙන් විශාල පිරිස් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදු ශාසනයේ වික්ෂු පරම්පරාව විශාල වෙන්නට පටන් ගත්තා. මුලදීම අර බුදුරජාණන් වහන්සේ එෙහි වික්ෂු පබ්බජ්ජාවෙන් පැවිදි කළා. මේ කිඹුල් රත්නවලට වැඩියට පස්සේ සිද්ධ වෙච්ච ඉතාම වැදගත් සිදුවීම් දෙකක් තමයි නන්ද කුමාරයාගේ, රාහුල කුමාරයාගේ පැවිදි වීම. නන්ද කුමාරයා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නැත්තම් සිද්ධාර්ථ කුමාරයන්ගේ බාප්පගේ පුතා. සිද්ධාර්ථ කුමාරයෝ ගිහිගෙන් නික්මලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙච්ච නිසා ඊළඟට රාජභාරය ලබන්නට සුදුස්සා හැටියට හිටියේ නන්ද කුමාරයා. නන්ද කුමාරයාගේ මංගල කරුණු තුනක් ඉදිච්ච දවස. ඔය දවස හරියට නන්ද කුමාරයාගේ අලුතෙන් හදාපු මාලිගාවට ගෙවදීම, ඒ වගේම ජනපද කල්යාණී නන්දා කුමරිය සමග විවාහ වීම, ඒ වගේම ඔටුනු පැළඳීම කියන මේ කරුණු යෙදিলা තිබුණා. ඒ යෙදিলা තිබිච්ච දවසේ මාලිගාවේ බුදුරජාණන් වහන්සේට දානය සූදානම් කළා. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වහන්සේ, මහරහතන් වහන්සේලා දානයට වැඩමලා දන් වරඳලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා අතට පාත්‍රය දුන්නා. බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ අරගෙන එන්න නන්ද කුමාරයා මේ පාත්‍රයේ තරගෙන බුදුරජාණන් වහන්සේ පසුපසින් පන්සලට යන්න පිටත් වුණා. මෙයා කල්පනා කළා මේ පාත්‍රයේ බුදුහාමුදුරෝ ඉනිපාමුලදී අරගන්නේ. අන්දන්නේ උඩුමහලේ ඉඳලා බිමට වහිනකොට බිමට බැස්සහම හිනිපාමුලදී තරප්පුව පාමුලදී පාත්‍රයේ ගණේ කියලා හිතන් හිටියා. එතනදී ගත්තේ නැහැ. ඊළඟට ගේට්ටුව ගාවදී පාත්‍රයේ ගණේ කියලා හිතාන හිටියා. ඒත් ගත්තේ නැහැ බුදුහාමුදුරුවෝ. ඊළඟට නික්‍රෝධාරාම පන්සල ගාවදී පන්සලට ගිහිල්ලා පාත්‍රයේ ගණේ කියලා හිටියා. එහෙම ගත්තෙත් නැහැ බුදුහාමුදුරුවෝ. කෙලින්ම නික්‍රෝධාරාමයට වැඩියා. වැඩලා නන්ද කුමාරයාට කතා කරලා කිව්වා, නන්ද කැමති වෙන්න කැමතිද කියලා. හරිම භයානක වැඩේ. ඔටුනු පළඳින දවසයි, මාලිගාවට ගෙවෙන දවසයි, විවාහ මංගලේ මේ කරුණු තුනම, මංගල කරුණු තුනම යෙදලා තියෙන දවසේ නන්ද කුමාරයාට පැවිදි වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වහම මේක අපේ ලෞකික ඇසින්, සාමාන්‍ය ජනතාවගේ ඇසින් බැලුවොත් වරදක් හැටියට, අපරාධයක් හැටියට සමහර විට සමහර කෙනෙකුට තීරණය කරන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ එහෙම නෙමෙයි. යම්කිසි විදියකින් නන්ද කුමාරයා මේ ගිහිගෙට බැඳුණොත්, මේ විවාහය කරගෙන මේ මාලිගාවේ පදිංචි වෙලා මේ උතුණු පැලනේ රාජ්‍යභාරය අරගත්තොත් තව දීර්ඝ කාලයක් නන්ද කුමාරයාට මේ සංසාරේ ගමන් කරන්නට සිද්ධ වෙනවා. ඔහුට මේ සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ උණුසුම් තත්ත්වයේ පවතින අවස්ථාවෙම තමයි මෙයව බේරගන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා. එපමණක් නෙමෙයි උන්වහන්සේ දිවසින් දුටුවා නන්ද කුමාරයාගේ හේතු සම්පත්. නන්ද කුමාරයා ඔය වෙනකොට පාරමී ධර්ම පුරාගෙන ඇවිල්ලා පැවිදි වෙලා අරහත් වෙන්නට සුදුසු තත්ත්වයක හිටියේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාට කෙලින්ම මහාන වෙන්නට පුළුවන්ද කියලා ඇහුවා. ඒ පාර නන්ද කුමාරයාට තමන්ගේ වැඩිමහල් සහෝදරයා ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්න බෑ, මේකට බෑ කියන්න බෑ. අරබගෙන හිටියා. එහෙයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා පැවිදි කළා. බලන්න මේ කාරණය අපි සාමිෂ පැත්තෙන්, ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචර පැත්තෙන් විතරක් බැලුවොත් නම් අපට පේනවා අසාධාරණයක් අයුක්තක් වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළේ පුජ්‍යලයාගේ නිදහස, පුජ්‍යලයාගේ සැනසිල්ල, පුජ්‍යලයාගේ සදාකාලික සුවය. ඒ නිසා තමන්ගේ සහෝදරයා මහාන කරන්න මේ විදිහට නියම කළේ. නන්දහාඳුරෝ නන්ද කුමාරයා මහාන වුණා. මහාන වෙලා කාලයක් යනකම් නන්ද කුමාරයාට මේ මහානකම හරියට කරන්න පුළුවන් වුණේ නැහැ. නිරන්තරයෙන්ම මුල්ලකට වෙලා ආඩාඩා ඉන්න ගතිය තිබුණේ. ජනපද කල්යාණයේ සිහි වෙනවා, මාලිගාව සිහි වෙනවා, තමන් ඔටුන් පළඳින හිටපු මේ මංගල අවස්ථාව සිහි වෙනවා. මේම නිසා මහානකම හරියට කරගන්න බැරුව ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එතනදී උපක්‍රමයකින් ධර්ම නිශ්චිත උපක්‍රමයකින් කුමාරයාගේ හිත පැවිද්දට නැඹුරු කළ ආකාරයේ ඒ විස්තර කතාවේ සඳහන් වෙනවා. මාය මෙහිදී විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් දිව්‍යාංගනාවන් පෙන්නලා ඒ දිව්‍යාංගනාවන්ගේ ලස්සන ජනපද කල්යාණිය හා සංසන්දනය කරන්නට කියලා ඒ දිව්‍යාංගනාවන්ද වඩා කැමති, ජනපද කල්යාණියද වඩා කැමති කියලා කුමාරයාගේ සිත මේ පැත්තට පොළඹවලා ඒ අනුව අර ගලවන්න බැරි කඩන්න බැරි තද වෙලා තිබුණු හිත බුරුල් කරලා හිතන් බුදුරජාණන් වහන්සේ නෛර්යානික පැත්තට, නිවන් ලැබීමේ පැත්තට නන්ද කුමාරයා නැඹුරු කරලා හිතන් රහත් කළ බව ඒ නන්ද කුමාරයාගේ චරිත කතාවේ සඳහන් වෙනවා. නන්දහාමුදුරුවන්ගේ නන්ද මහරහතන් වහන්සේ ඒ දෙවෙනි වරට ඔටුනු පළඳින සිද්ධාර්ථ කුමාරයා නැති වෙච්ච නිසා ඊළඟට ඔටුනු පළඳින හේතු නන්ද කුමාරයා. ඔය තුන්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවලා තුන්වෙනි දවසේ තමයි නන්ද කුමාරයා පැවිදි කළේ. ඒ පැවිදි කළාට පස්සේ රජුරවන්ට තවත්, සුද්ධෝදන රජුරවන්ට තවත් චිත්ත වේදනාවක් ඇති වුණා. ඊළඟට හත්වෙනි දවසේ සුද්ධෝදන රජු මාලිගාවේ දානෙට වැඩිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ එදා දානේ වළඳලා ආපහු වඩින්නට පෙර ආතුව යශෝදරාව ආවේ නැහැ, යශෝදරා දේවිය ආවේ නැහැ බුදුහාමුදුරුවෝ බැහැ දකින්න. යශෝදරාව කල්පනා කළා බුදුහාමුදුරුවෝ දැන් ලෞතර බුද්ධත්වයට පත් වෙලා ඉන්නවා. උන්වහන්සේ සංසාරයේ විභූෂත්යන් වහන්සේ වශයෙන් ක්‍රියා කරද්දී මම සෑමදාමත් උන්වහන්සේට ඉතාම හිතවත් බිරිඳක් හැටියට, කීකරු බිරිඳක් හැටියට උන්වහන්සේ රැකබලාගෙන ක්‍රියා කළා. මම කිසිවිටකත් උන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ මා කෙරෙහි අනුකම්පාවක් කරුණාවක් තියෙනවා නම් මා උන්වහන්සේ ගැන මහත් උනන්දුවකින් සසර වටම්ම ක්‍රියා කළ බව උන්වහන්සේ පිළිගන්නවා නම් උන්වහන්සේ මා හමුවට එවි කියලා බුදුහාමුදුරන් හමුවට යන්නේ නැතුව හිටියා යශෝදරාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යශෝදරාව ඉන්න යශෝදරාවගේ කාමරයට නැත්තම් ඕවර එකේට උන්වහන්සේ වැඩියා. අනිත් අයට නියම කළා යශෝදරාව මහත් සිත් වේදනාවෙන් ඇති තමන් ඇති වෙච්ච ප්‍රිය විප්‍රයෝග දුක නිසා සිහිය එළවා ගන්නට බැරිව, සිහිය පාලනය කර ගන්නට බැරිව සමහර විට මා ඉදිරියේදී හැසිරෙන්නට පුළුවන්. එහෙම වුණොත් කිසි කෙනෙක් ඒට අවහිර කරන්න එපා. අයට කැමතිසේ හැසිරෙන්නට, කැමති පරිදි වැඳපුදා ගන්නට අවස්ථාව දෙන්නට කියලා. බුදුහාමුදුරුවෝ යශෝදරාවගේ මාලිගාවට වැඩිය වෙලාවේ යශෝදරාව දිවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දෙපතුල අල්ලාගෙන, ඒ දෙපතුල නළලේ තබාගෙන අඳා වැටෙන්නට පටන් ගත්තා. අපේ බෞද්ධ පින්වතුන් ඔය කතාව ඉතාම සංවේගයෙන් යුක්තව සිහිපත් කරන කාරණයක්. අපේ කවිය බොහොම ලස්සනට ඔය සිද්ධිය කාව්‍යාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ජනතාව තුළ මහත් අනුවේදනයක් ඇති වෙන ආකාරයේ යසෝදරාව මේ විදිහට බොහෝ වෙලාවක් බුදුරජාණන් වහන්සේගේ දේපතුල වැළඳගෙන අඬමින් සිටියා. පස්සේ බුදුරජාණන් වහන්සේ යසෝදරාවට සිහි කල්පනාව ඇති කරගෙන සිහිය ලවාගෙන කටයුතු කරන්නට ඒ කියලා හැසිරෙන්නට ඒ කියලා වාද කළාම යසෝදරාව පැත්තකට වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ යසෝදරාව සංසාරයේදී බෝධත්තන් වහන්සේට බිරිඳක් හැටියට කීකරු බිරිඳක් හැටියට අපෝපකාර කළ ආකාරය බුද්ධත්වයේ ලබා ගැනීමට උන්වහන්සේට පාරමී ධර්ම පුරාණයට උපකාර වෙච්ච ආකාරය පැහැදිලි කරමින් චන්ද කිනර ජාතකයේ දේශනා කළා. එතනදී ඒ ධර්ම දේශනාවන් අහලා යසෝදරාවත් සුවල් ඵලයට පත් වුණා. එහිදී ඒ අවස්ථාවේ සමහර විට භික්ෂුණී ශාසනය ඇති වෙන්නට ඉඩ තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මහා ප්‍රජාපති ගෞතමිය නිසායි භික්ෂුණී ශාසනය ඇති වෙන්නේ. ඒකට අවස්ථාව සබමින් ඒ වෙලාවේ යසෝදරාවට පැවිදි වෙන්නට අවස්ථාව සැලසුණා. උන්වහන්සේ කෙලින්ම ඊට පස්සේ නිග්‍රෝධාරාමයට වැඩියා. ඒ වඩිනකොට යසෝදරාව උමාතලයේ ඉඳගෙන තමන්ගේ පුතා රාහුල කුමාරයා සත්හැවිරිදි කුමාරයාට කතා කරලා අන්න බලන්න පුතා අර පාරේ යන්නේ. නරසීහ ගාථා අහපු අපේ බෞද්ධයෝ දන්නවා ඇති ඒ නරසීහ ගාථාවල විස්තර වෙන බුදුරජාණන් වහන්සේගේ ගමන. උන්වහන්සේ සුද්ධෝදන රජමාලිගාවේ ඉඳලා නිග්‍රෝධාරාමයට වඩිනකොට යසෝදරාව තමන්ගේ පුතාට රාහුල කුමාරයාට ඒ පියාණන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා අන්න උඹේ පියාරේ යන්නේ. ඒ පියාණන් සතුව රජමාලිගම් පිට රජමාලිගාවෙන් පිටත් වී යන්නට පෙර සතර මහා නිධානයක් තිබුණා. දැන් ඒ අයිති උරුමකාරයා ඔබයි ඒ ගිහිල්ලා ඒ නිසා ගිහිල්ලා ඒ තමන්ගේ පියාණන්ගෙන් සතර මහා නිධානය ඉල්ල ගන්නට කියලා කුමාරයා සරසලා පිටත් කරලා ඇතියා. මේ පුංචි කුමාරයා හත්යවිදි කුමාරයා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ලේ එල්ලිලා පියාණනි මට ඔබගේ සෙවණ බොහොම සපයි කියමින් බුදුරජාණන් වහන්සේ සමගම නිග්‍රෝධාරාමයේ පන්සලට ගියා. නිග්‍රෝධාරාමයේ පන්සලට ගියාම බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන්ට කතා කරලා කිව්වා සාරිපුත්ත සාරිපුත්ත මේ රාහුල කුමාරයා මගෙන් නිධාන සතර මහා නිධානය ඉල්ලනවා. එයාට මම සතර මහා නිධානය ලබා දෙන්නට ඕන ඒ නිසා මෙයා පැවිදි කරන්න කියලා. රාහුල කුමාරයා සරියුත් හාමුදුරු ඇහුවා රාහුල කුමාරයා පැවිදි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එතෙක් ඒ වෙනකොට අර ඒහි භික්ඛු පබ්බජ්ජාව කියන මහාන මෙහෙව කියලා බුදුහාමුදුරුවෝ කතා කරනකොට භික්ෂුන් වහන්සේලමක් බවට පත් වෙන තත්ත්වයෙන් තමයි මහාන කිරීම පැවතුනේ. මෙහිදී සරියුත් හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ නියම කළා තිසරණගත කරන්නට කියලා. රාහුල කුමාරයාව තිසරණගත කරලා සිවුරු පොරවන්නට කියලා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේ වචන තුන කියලා වාක්‍ය තුන කියලා පැවිදි කරන්නට කියලා එතනදී නියම කළා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ එහිදී තමයි භික්ෂුන් වහන්සේලාට නියම කළේ මෙන්න මේ විදිහට. මේ දැන් අපි පැවිදි වෙන සම්ප්‍රදාය චීවර පරම්පරාව තමන්ගේ ගුරුවරයාගෙන් චීවරපටියේ කරේ බැඳගෙන පැවිද්ද ඉල්ලලා ලබා ගන්න ක්‍රමය. ඔය වනතුරු රාහුල කුමාරයා නන්ද කුමාරයා පැවිදි කරනතුරු තිබුණේ පැවිදි වීම විතරයි. ඇවිල්ලා සිය කැමැත්තෙන් පැවිදි වීම. ඒ නන්ද කුමාරයාගේ රාහුල කුමාරයාගේ ඉඳලා තමයි පැවිදි කිරීම කියන එක ඇති වුණේ. සමහර විට පැවිදි කරන අය කැමැත්තෙන්ම නෙමෙයි පැවිදි වෙන්නේ. දැන් රාහුල කුමාරයා නන්ද කුමාරයා දෙන්නම කැමැත්තෙන්ම නෙමෙයි පැවිදි වුණේ. නමුත් එයත්නම් පෙරුම් පුරලා හිටපු අය නිසා ඒගොල්ල දීර්ඝ කාලයක් සංසාරයේ ගුණ නුවණ වර්ධනය කරගෙන හිටපු අය නිසා ඒගොල්ලන්ට ඒ පැවිද්ද කෙලින්ම එක එල්ලෙම ඔරොත්තු දුන්නා. ඒ නිසා ඒ තැන්වලදී මේ යත්තන් රහත් වෙලා මේ ගෞතම සරුවජ්‍ය ශාසනයේ මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එපමණක් නෙමේ 80 මහා ශ්‍රාවකයන් අතරත මහත් ගෞරවාදරයට පත් වෙච්ච රහතන් වහන්සේලා වශයෙන් ඒගොල්ලන් වැජඹෙන්නට පුළුවන් වුණා. දැන් අද එහෙම නෙමෙයි, අද මේ පැවිදි කිරෙල තියෙන්නේ. මෙතන තියෙනවා වැදගත් කාරණයක්. අද රටේ මතයක් තියෙනවා මේ කුඩා දරුවන් මහාන කරන එක වැරදි කියලා. කුංචි දරුවෝ හය හතර නොතේරෙන ආසාවට සාදු සාදු කියලා හාමුදුරුවෝ පස්සෙන් එනවා. මේ කුංචි දරුවන් පැවිද්ද පිළිබඳව මහානකම පිළිබඳව අවබෝධයක් නැතුව මේගොල්ලෝ මහානකරණ එක වැරදි කියන හැඟීමක් සමහර අය තුල තියෙනවා. සමහර අය ඒ අදහස ප්‍රකාශ කරනවා ප්‍රසිද්ධියෙම. නමුත් ඒක වැරදි. කුංචි කෙනෙක් තමයි හැඩගස්සන්නට පුළුවන් වෙන්නේ. මේ පැවිද්ද ක්‍රමානුකූලව දැන් පැවිදි කාර්යතර විදියක් ඇතුව ඒ සම්ප්‍රදායක් ඇතුව දැන් පැවිදි කරනවා. ඒ නිසා අපි හොඳට ප්‍රත්‍යක්ෂව දන්න කාරණයක් තමයි ඉතාම පුංචි අවධියේ සුරසල් අවධියේ පැවිදි කරපු අය තමයි හොඳ මහණුනාසල බවට බොහෝ වෙලාවට පත් වෙලා ඉන්නේ. අපේ ලංකාවේ අද යක්ක විසරද බෞද්ධ බොහෝ භික්ෂුන් වහන්සේලා දකින්න කොට අපට පැහැදිලිව පේන කාරණයක්. ඒත් නම් හුඟ දෙනෙක් කුඩා අවධියේ අවුරුදු 7 8 10 15 පල්ලෙහා වයසදී මහාන වෙච්ච අය තමයි හුඟක් දුරට ලංකාවේ චිරප්‍රසිද්ධ ධර්ම කතික ගුණගරුක ප්‍රතිපත්ති ගරුක බුදු ශාසනය ආරක්ෂා කරන භික්ෂු ශාසනයේ බබළුවන භික්ෂුන් වහන්සේලා වැඩි දෙනෙක් ඔය කුඩා අවධියේ පැවිදි වෙච්ච අය. ඒ නිසා පුංචි අවධියේම ආර රාහුල කුමාරයා පැවිදි කළා වගේ ඒ සම්ප්‍රදායානුකූල ඒ චාරිත්‍රානුකූලව තමයි අද මේ පැවිද්ද එන්නේ. අද දැන් අද මහාන කරන අද සිවුරු පොරවන ගුරුවරයෙකුගේ අතින් සිවුරු පටිය කරේ වැඳලා අද සිවුරු පොරවන සාමණේර භික්ෂුන් වහන්සේ දක්වාම ඒ පැවිද්ද තමයි අතින් අත සිවුර පරම්පරාවට අනුව පැවතිගෙන ඉන පැවිද්ද. ඒ නිසා අවිච්ඡින්න මහා සංඝයා වහන්සේ හැටියට සැලකෙනවා අද ඉන භික්ෂුන් වහන්සේ සෑම දෙනාම. එදා අවුරුදු 2500කටත් එහා ගෞතම සර්වඥන් වහන්සේ ඇතිකලේ පැවිදි සංවිධානයේ අනුපිළිවෙලින් පැවතිගෙන ඉන භික්ෂු සංඝයා වහන්සේ තමයි අද වැඩයි. ඒ නිසායි භික්ෂුන් වහන්සේට සංඝගතව පූජා කරන දේ එදා ඒ මහරහතන් වහන්සේ දක්වාම ජන ඒ මහරහතන් වහන්සේලාට පිරිනමන දානය හා සමාන ආනිසංස දායක පිනක් බවට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. මේ කාරණයක් ඉතාම වැදගත් කාරණයක්. පැවිදි කිරීමේදී පුංචි කාලේ ඉඳලා කුඩා අවධියේ ඉඳලා ඒ පැවිද්දට වුවමනා ආකල්පයන් සංකල්පයන් පුරුදු කරවලා නිසි පෙරහුරුවක් දීලා ඒගොල්ලන් පැවිදි කිරීම නිසා භික්ෂු ශාසනය අලංකාර වෙනවා, සෝභාමත් වෙනවා. භික්ෂු ශාසනය තවදුරටත් සෝභාමත්ව පවතිනවා. එහෙම නුනොත් සමහර විට අර පැවිද්ද පිළිබඳව අවබෝධයක් නැතුව පැවිද්ද පිළිබඳව නිසි හික්මීමක් පුරුදු වීමක් නැතුව පැවිදි වෙන නැත්තම් වැඩි වයස් ගත වෙලා පැවිදි වෙන නැත්තම් අපට පේනවා ටිකක් දඩම්බරතාවයක ක්‍රියා කරන තනුත් අපට දකින්න ලැබෙනවා. සමහර විට බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සංසාරෙදිත් මහා දම්පුරලත් පුරුදු ඇත්තෝ වැඩි වයස් ගත වෙලා ගිහිගෙයි කලකිරිලා ගිහිගෙයි තියෙන දුක්ඛම් කටළු කරදර අවබෝධ කරගෙන යෝගාවචරයෙන් හැටියට පැවිදි වෙලා අරණ්‍ය සේනාසනවල යෝගාවචර ස්ථානවල වෙසමින් ඒ භාවනානුයෝගීව ක්‍රියා කරමින් පැවිදි ජීවිතයේ සාර්ථක කරගන්න අයත් කලාතුරකින් අපට දකින්නට ලැබෙනවා. නමුත් අර පැවිදි සම්ප්‍රදායක් හැටියට පැවිද්දන් නිසිමඟ මෙහෙවන පිරිසක් හැටි පැවිදි සංවිධානයක් හැටියට ඇති කරන්නට නම් පොඩි අවදියේම මහාන කිරීම ඉතාම වැදගත් වෙන බව මේ රාහුල කුමාරයාගේ සිද්ධියෙන් අපට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඔය දෙවෙනි දවසේ ඔය රාහුල කුමාරයා පැවිදි බවට පත් වුණේ විසක් පුර 15ක දවසේ. අද වගේ මැදින් පුර 15ක දවසක තමයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ කාරුදායි මහරහතන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩින්නට පිය රජතුමාණන්ගේ ආරාධනාව උඩ. එදා ඉඳලා දවස් 60කින් තමයි කිඹුල්වත් නුවරට වැඩමෙව්වේ. ඒ වැඩමවලා පළවෙනි තුන්වෙනි දවසේ නන්ද කුමාරයන් පැවිදි කළා. හත්වෙනි දවසේ විසක් පුර 15ක දවසේ තමයි මේ රාහුල කුමාරයා පැවිද්දට පත් කළ බව අපේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙන්නේ. මේ කරුණු අපිට ඉතාම වැදගත් වෙනවා. මැදින් පුර 15ක පොහොය මෙන්න මේ කරුණ නිසා වැදගත් පොහොය දිනයක්. මේ දවසේ අපි අපේ ජීවිත සකස් කරගන්නට අපේ රටේ ජනතාව තුළ ධර්මිෂ්ඨ බව ඇති කරන්නට සුචරිතවාදී බව ඇති කරවලා සුචරිතවත් ජන සමාජයක් ගොඩනගා ගන්නට අපි අධිෂ්ඨාන කළ යුතුව තියෙනවා. නන්ද මහරහතන් වහන්සේ, ඒ වගේම රාහුල මහරහතන් වහන්සේ වැනි උතුමන් පැවිදි වෙච්ච බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියමහ රජතුමාණන් ඇතුළු ශාක්‍ය රජදරුවන්ට, කෝලිය රජදරුවන්ට, ඒ පරම්පරාගත ඥාතීන්ට සම්බුද්ධ ශාසනය පිළිබඳව විස්තර කියලා දීලා, ඔවුන් සම්බුද්ධ ශාසනය පහදවලා, ඔවුන්ගේ සංසාර ගමන කොට කරලා, ඔවුන්ට නිර්වාණ අවබෝධය ලබා දෙන්නට ක්‍රියා කළ වකවානුව මේ සරත් වලතුව. ඒ වගේම රටතොට දිහා බැලුවත් අපට මේ වකවානුව ඉතාම සුඛිත මුදිත වකවානුවක් කියන එක දකින්නට ලැබෙනවා. හැබැයි අද නම් ඒ තත්ත්වය විනාශ බව අපට පේනවා. මේ වකවානුව ගහකොළ හොඳට දළු දාලා මල් පල හටගෙන ස්වභාවත්ව පවතින වකවානුවක් ඉස්සරහ. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන බව පේනවා. වර්ෂාව නැහැ. නිසි කාලට වර්ෂාව නැහැ. ඒ සරත් පෘථිවියේ පවතින රමණීයත්වය සුන්දරත්වය අද දකින්නට නැහැ. මේකටත් හේතුවක් තියෙනවා. මේකට හේතුව මොකක්ද කියලා කල්පනා කරලා බැලුවොත් අර ධාතාවේ සඳහන් වෙන ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිත කියන මෙන්න මේ කාරණය අද ඒ විදිහට පවතින්නේ නැති බව අපට හොඳටම ප්‍රත්‍යක්ෂව දකින්නට ලැබෙනවා සමාධි දිහා බලනකොට. අධර්මය වැඩි ධර්මෝ වරාන්තරං ගතස් කියන කතාව අද පැහැදිලිව දකින්නට ලැබෙනවා. ධර්මයේ තියෙන කැලේ ඇත්ත වශයෙන් කැලෑවල තමයි ධර්මය පවතින්නේ. සමාජයේ මිනිසුන් අතර තියෙන ධර්මය නෙමෙයි අධර්මය. මේ දැන් වුණත් පාරට බහැලා වැදුවොත් අපට පේනවා මිනිසුන් තුළ ඒ සුචරිතවාදී බව, සාමකාමී බව, සමානාත්මතාවය, ගුණගරුකත්වය, අන්‍යයන්ගේ යහපත පිණිස ක්‍රියා කිරීමට තියෙන ඕනකම නැති බව අපට පේනවා. තමන් ගැනම පමණක් කලකාගෙන, තමන්ගේ සැප පහසුව ගැන පමණක්ම කලකාගෙන ක්‍රියා කිරීම නිසා සමාජයේ මහත් අසහනකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන හැටි අපට දකින්නට ලැබෙනවා. පෙර එහෙම නෙමෙයි, පෙර රජදරුවන් දවස අපේ ශාසන ඉතිහාසයේ, අපේ ජාතික ඉතිහාසයේ පැහැදිලිව පෙනෙනවා, පෙනෙනවා ධර්මිෂ්ඨ සමාජයක් මේ රටේ පැවතුනේ හැටි. බණ ඇහිීමට මිනිසුන් තුළ තිබුණු උනන්දුව, බණ ඇහිීම නිසා මිනිසුන් තුළ ඇතිවෙච්ච ගුණනුවණ දියුණුව, ඒ තුළින් රට තුළ ඇතිවෙච්ච සමෘද්ධිය පිළිබඳව අපේ ජාතික ඉතිහාසයත්, ශාසන ඉතිහාසයත් හොඳාකාරව පැහැදිලි කරනවා. අන්න ඒ නිසා මේ කරුණු අපි කල්පනාවට ගන්න ඕන. කල්පනාවට අරගෙන නැවත වරක් ඒ ධර්මිෂ්ඨ සමාජයේ ගොඩනගා ගන්නට ගිහි පැවිදි කවුරුත් මහත් උනන්දුවකින් කැපවීමකින් ක්‍රියා කළ යුතුව තියෙනවා මේ වකවානු. භික්ෂුන් වහන්සේ වශයෙන් අප ජනතාව කෙරෙහි මහත් කරුණාවකින්, අනුකම්පාවකින් ජනතාවට කරුණු පැහැදිලි කර දිය යුතුව තියෙනවා. සාමකාමීව සහජීවනයෙන් යුක්තව, සමානාත්මතාවයෙන් යුක්තව වාසය කරන්නට ජනතාවට අවවාද අනුශාසනා කළ යුතුයි. ජනතාව ආමිෂ කෙරෙහි, ඒ කියන්නේ පංචකාම සම්පත් කෙරෙහි පෙරමීයන්, ලෝභය, ද්වේෂය, මෝහය වැනි අකුසල වර්ධනය වෙන ආකාරයට ක්‍රියා කරන්නට ගියොත්, කරුණු කියන්නට ගියොත්, අවවාද අනුශාසනා කරන්නට ගියොත් සමාජය තුළ ඇති වෙලා තියෙන ඒ දූෂණය තව තවත් වැඩි වෙනවා මිසක් ඒක තුනී කරන්නට, නැති කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සමානාත්මතාවයේ ජනතාව තුළ තහවුරු වෙන ආකාරයට අපි ධර්ම දේශනා කරන්නට ඕන. ධර්මිෂ්ඨත්වයේ ගොඩනගෙන ආකාරයට අපි ආදර්ශයෙන් වගේ අවවාදයෙන් අනුශාසනාවෙන් වගේම ආදර්ශයෙන් ක්‍රියා කරන්නට ඕන. එදා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත වැඩියේ ඉතාම නිහතමානීව ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැටියට තමන්ගේ පියාණන්ගේ රජමාලිගාවේ රසමසවලින් යුක්තව, සියලු සැප සම්පතින් යුක්තව දානවල දන්න පුළුවන්කම තියෙද්දී දුප්පතාගේ, දිලින්දාගේ, අසරණයාගේ, පීඩිතයාගේ ආහාර වේදෙන් යැපෙන්නට බලාගෙන සපදානචාරිකාවේ නැත්තම් ගෙපිලිවලින් පිඩුසිඟා වැටියේ නිහතමානී වැඩියේ නිහතමානීවයි. ඒ තත්ත්වය අපේ වික්ෂුවන්ගේ හා වහන්සේ ආදර්ශයට අරගෙන ක්‍රියා කළ යුතුව තියෙනවා. එතකොට අපේ ජනතාව තුළ ශ්‍රද්ධා සම්පත්තිය වර්ධනය වෙනවා. ඔවුන් තුළද ගුණ නුවණ ඇති වැඩෙනවා. ඔවුන් නිහතමානී බවට පත් වෙනවා. අපි ආදර්ශයෙන් අපේ නිහතමානීත්වය පෙන්වනකොට අපේ ජනතාවත් නිහතමානී බවට පත් වෙනවා. අනේ ඒ නිසා අපි කවුරු ගිහි පැවිදි දෙපක්ෂයේ විසින්ම වැටී තිබෙන මේ රට ගොඩ නගන්නට පිරිහී තිබෙන ජන සමාජයේ ගුණගරුකත්වය තහවුරු කරගන්නට නැවතත් ස්ථාවර කරගන්නට ඒ පෙර පැවති ධර්මිෂ්ඨත්වය මේ රටට ලැබී තිබුණු ධර්මද්වීපයේ කියන මේ විරුදාවලිය නැවත ඇති කරගන්නට නම් අපි සෑම කෙනෙක්ම හොඳ කල්පනාවෙන් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව නප්පමජ්ජය කියන ඒ ගාථාවෙන් ගන්වා වදාළ විදිහට ප්‍රමාද නොවී හොඳ සිහි කල්පනාවෙන් යුක්තව අපේ කටයුතු කරන්නට එදිනදා කටයුතු කරන්නට අපි වග බලා ගන්නට ඕන. එහෙම ක්‍රියා කරන්නට ඕන. අපි අවවාදයේ අනුශාසනාව ඉතාම වැදගත් වෙනවා. අපේ රටේ හැමදාමත් අපේ ජනතාව ධර්මිෂ්ඨ වුණේ හැදුනේ වැඩුනේ දියුණු වුණේ හොඳ සංස්කෘතියක් ඇති කරගත්තේ බණ අහලා. බණ අහලා බණ ඇහිීමෙන්ම තමයි අපේ ජනතාව හැදුනේ වැඩුනේ. අද බණ ඇහිීමෙන් ජනතාව හැදෙනවා වැඩෙනවා අඩුයි. බණ අහනවා ඕනතරම් නමුත් අහුවට ඒ බණ පිළිපදිනවා බොහොම අඩුයි. ඒට හේතුව බණ දේශනා කරන්න වගේම බණ කියන්න වගේම මේ බණ ආදර්ශයෙන්ුත් අපි ක්‍රියා කරලා පෙන්වන්නට ඕන. එහෙම වුණොත් තමයි අපේ ඒ ක්‍රියාව සාර්ථකත්වයට පත් වෙන්නේ. අනේක එදා පැවති ධර්මිෂ්ඨ යුගය අභිමානයෙන් අපට සිහිපත් කරන්නට පුළුවන් ඒ අපේ ධර්මිෂ්ඨ යුගය ධර්මද්වීප විරුදාවලිය ලබා තිබුණු යුගය මේ රටේ ජනතාව පන්සිල් රකින දස අකුසල් වලින් වැළකී ක්‍රියා කරන මුළු මහත් ජන සමාජයේට හිතකාරී පිරිසක් හැටියට පවතුන ඒ තත්ත්වයට පත් කරගන්නට අපි සෑම දිනම උත්සාහවන්තව කැපවීමකින් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළි අරගෙන ඒ අනුරූපව ක්‍රියා කරලා කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න හැටියට මේ මැදින්පුර පසළොස්වක පොහොය දවසේ මේ පැවැත්වෙන ධර්මානුශාසනාවේදී අපේ ශ්‍රද්ධාවන්ත ගුණගරුක සෑම පිනුතෙකුටම මහත් කරුණාවෙන් අනුශාසනා කරනවා. අද දවසේ මේ කුරුපසළොස්වක පොහොය දවසේ උතුම් දවසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට ධර්ම දේශනා කරවන් සැපවත් කළ දවසේ මේ සෑම දිනාමත් විහාරස්ථාන පන්සල් වලට පැමිණලා සිල් සමාදන් වෙලා ඒ වගේම ආමිෂ වශයෙන් තුනුරුවන් විසේ නන්නාකාර පූජෝපහාර පවත්වලා සිදු කරගත්ත කුසල සම්භාරය අනන්තයි අප්‍රමාණයි. දැන් මේ වේලාවේදී පන්සිල් සමාදන් වීමෙන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත කුසල සම්පත්තිය පරලොව ගිය ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් අත් වේවා. ඒ සෑම දිනකටත් අපටත් මේ කුසල ශක්තිය මෙලොව මානසික කායික සුවය පිණිස වගේම පරලොව දිව්‍ය මානසික ආදී සුගති සම්පත්තිය පිණිසත් කවදා හෝ දවසක සසර දුක් ගෙවන් කිරීමෙන් ලබන පරමසාන්ත අමා මහ නිවන් සම්පත්තිය පිණිසත් ඒකාන්තයෙන් පවතිවා හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් එක්කලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං.
එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ රත්නපුර ඥානසීහ තපෝවන විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ශ්‍රී ඥානසීහ වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ගජ රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මඩිතියවෙල විජිතසේන නායක ස්වාමින්දයන් වහන්සේ